ಬಟ್ಟೆಯನ್ನು ಭಾವನಾ ಕಂಡು ಎಷ್ಟಿಲ್ಲ ಪುಡಿ ಸೂತ್ರನೋ ಐದು ಗುಡ್ಡಕ್ಕೆ ಪಟಕರನ್ನು ಈ ಸೂತ್ರ ಜನಕ್ಕಿದೆ ಇರಲ್ಲ ಈ ಅನುಸಾರಿ ಭಾವನಾ ಜನಗುಡ್ಡ ಪಟಕರನ್ನು ಬುದ್ರಜನನ್ನು ಪ್ರಯತ್ನವು ಜೇತನಾಕಾಮ ಎಡೆಯಿಂದ ಕಾಲಿದ್ದು ದೀಕ್ಷ ಮಹಾಂಶಿಲ ಆಮಂತ್ರಣೀಯ ಕರ್ಮ ಮಹಾನಿಯಲ್ಲ ದೀಕ್ಷ ಮಹಾಂಶದ ಭಾಗ್ಯತನಹಾನ್ ಸಹಿತ ಪ್ರತಿಯುತ್ತರ ಬಿನ್ನ ಭಾಗ್ಯತನಹಾನ್ ಸೂತ್ರ ದೇಶನಾಕರಣ ನಿವಾಪತಿಯಲ್ಲ ಸೂತ್ರ ನಿವಾಪತಿಯನ್ನು ತನ ಕೊಡುವುದಕ್ಕೆ ನಿವಾಪಕ ಕೆಲಸೇನೋ ತನ ಕೊಟ್ಟು ಒಗಾಕರಲ್ಲ ಇವತ್ತಿನ ವೆದ್ದಂತ ಬಿಡಿಗನ್ನ ದೇಶನಾಕರಣ ನಿವಾಪಕ ಕೊಟ್ಟು ನೆತ್ತ ಈ ವೆದ್ದು ತನ ಇದೆಲ್ಲ ತನ ಕೊಟ್ಟು ಅದನ್ನೋ ಈ ತನ ಇದೆಲ್ಲ ತನ ಕೊಟ್ಟು ಅದನ್ನೇ ನೀವು ದೀರ್ಘಕಾಲ ಇವತ್ತೇವ ನೀವು ವರ್ಣವತ್ತೇವ ನೀವು ಸಪ್ಪತ್ತೇವ ಬಲವತ್ತೇವ ಕೇಳ ಅನುಕಂಪಾವಿ ನಿಮ್ಮ ನಿಮೈ ನೀ ತನ ಕೊಟ್ಟು ರವುಹಾಮ ತನ ಕೊಟ್ಟು ತೈಲ ಮೂ ಕಾಣ ಕೊಟ್ಟ ಏಕೆ ಬೆಡ್ಡದ ಇನ್ನು ಕೊಟ್ಟ ಮುಸಬಾತ್ ತನ ಕೊಟ್ಟ ಮಠ ಕೆಮತ್ತು ದೇವಸ್ಥಾನ ಬಿಡುವಂ ನಿಮ್ಮ ಮರಾಗನ ಕಂಡ ಬಿಡುವಂ ಏನ ನೀವು ಬಂದು ಅದಹ ಸೊಲ್ಲಿನ ಈ ಮೂವೆದ್ದು ತನ್ನ ಕೊಟ್ಟು ಅದನ್ನು ಕಾಲಕ್ಕೆ ಎತ್ತರ ಮೂವೆದ್ದ ಮುಗದಕರನ್ನೇ ತನ್ನ ಯಾಕೆ ದಿನಲ್ಲ ಇದೆಲ್ಲ ಹೋಮ ಭಕ್ತನ ವರ್ಣವತ್ ಸಾಲು ತನ ಕೊಟ್ಟು ಹಾಕದು ತನ ಕೊಟ್ಟು ಹಾಕದು ಹಾಮ ಫಲವನ್ನು ನೂರಂಚು ಇಲ್ಲ ಕಲ್ಪನಾಕರನೋ ಭೂಮ ಲಕ್ಷಣಕ್ಕೆ ಭೂಮ ಕಾರಕ್ಕೆ ಭೂಮ ಒಟ್ಟಿನ ತನ ಕೊಟ್ಟು ಹಾಕ್ತೀನೋ ಅದನ್ನೇ ತನ ಕೊಟ್ಟು ಒಟ್ಟು ಗಿರಿಲ್ಲ ಕೆಮ್ಮತಿ ಪರದಿ ಸುಗಿಸು ಪರದಿ ತನ ಕಣ್ಣೇ ನಮ್ಮ ಹಿಂದೆ ಕೇಳ ನೀವು ತನ ಕೊಟ್ಟು ಎದ್ಬಿಟ್ಟು ಎದ್ದಿಲ್ಲ ತನ ಕಣ್ಣು ಮಾಡಬೇಕ ತಮ್ಮ ಕಾಲ ಬದುಕುವ ತನ್ನ ಕಾಲ ಸಿರಿಯತಿನ ತೊರ ತನ್ನ ಕಾಲ ತಾನೇ ಕೊಟ್ಟಿವ ಮುಸ ಬರ್ತೇನ ಸಿಹಿ ಮುಲಾವಟ ಬರ್ತೇನ ಕಾಲ ಕಾಲ ಕುಸತಿರ್ನಾಮ ಮತ್ತೇನ ಮತ್ತಿಲ್ಲ ಹಿಮ ಪ್ರಮಾದ ಇನ್ನ ಕೊಟ್ಟೆ ಅದ್ರ ಮೂವೆದ್ದು ಮುಗದಕರನ್ನು ಅವಿಲ್ಲ ಶಿಕ್ಷಕ್ಕೆ ಅವಿಲ್ಲ ಈ ಮುಸ ಬರ್ತಿಲ್ಲ ಮತ್ತಿಲ್ಲ ಸಿಹಿನತ್ತು ಇನ್ನ ಮೂ ಕೋಮಟಿಗೆ ಮರ ಮರಾಗಲ ಇದು ಬಸ್ಸಿ ಆಯ್ತು ತನ್ನ ಕೊಟ್ಟು ಲಸಂತು ಅವನು ತೊಗರಿ ದೇವನಿ ಮೂರಂಚು ಕಲ್ಪನಾ ಹತ್ರನು ಭೂಮ ಲಸಂತ ತನ್ನ ಕೊಟ್ಟು ತದಲತಿಯೇನು ಈಗ ತನ ಕೊಟ್ಟು ತನಕ್ಯಾವ ತೊಂದಾಯಿತಿಲ್ಲ ನೀ ಪಲವಿನ ಮೂರಂಚು ಗಿರಿಲ್ಲ ಈ ಪಲವಿನ ಮೂರಂಚು ತನ ಕಂಡ ಗಿರಿಲ್ಲ ಪ್ರಮಾದ ಮತ್ತಿಲ್ಲ ತನ ಕೊಟ್ಟು ಮುಖ್ಯವಿಲ್ಲ ಅರಿತೀಯ ಈ ರೀತಿ ಮೂವೆದ್ದಂತ ಅಗುವಿಲ್ಲ ಕೆಂಗ್ರದಿ ಆಗ್ತಾರೆ ಅಂತ ಬರ್ತು ಏನೇ ಸ ಅಗುವೆ ತನ ಕೊಟ್ಟುಬಿಟ್ಟು ನೋದಿನ್ನೇನ ಹೊಂದ ಬಯಸಹಿತ ಆಹಾರ ಏನ್ ಬಲಕಿನ ಬಿಟ್ಟು ಬೀಜನಕ್ಕೆ ಆಹಾರ ಏನ್ ಬಲಕಿನ ಹೊಂದ ಗಿರಿಲ್ಲ ಪ್ರಮಾದ ಮೂವೆದ್ದಕ್ಕೆ ಅಗುವಿಲ್ಲ ಮೆರೆಂಡವೇನೋ ಇದು ಈ ಆಹಾರ ಕನವತೋಡ ಭಜನಕ ಆಹಾರ ಅನುಭವ ಕಟ್ಟಿ ಅಪಿ ಸಂಪೂರ್ಣ ಆಹಾರ ಒಲಕಿನ್ನೇ ನಂಗೆ ಹೊಂದಾಯಿತು ದೇವನಿ ಮೂರಂಚು ಮುಗಿದ ಕಲ್ಪನಾ ಕರಣ ಏನೋ ಏತಕತ ಏತಕತ ಗಿಲ್ಲ ಕಲಿ ಏತಕತ ಗಿಲ್ಲ ತನ ಕೊಟ್ಟುಬಿಟ್ಟು ಕುಲಾತು ಮೇಕ್ ಇದೆ ದಾಂದು ಇಚ್ಚಿ ಕೊಲ್ಲುವಾಗ ಇನ್ನು ಪಾಯನ ಕಾಲಿ ಮುಲ್ සමය වෙනකොට ගස්වල කොළත් හිඳිලා වතුරත් හිඳිලා කන්න බොන්න නැති වෙනකොට ඒ මුවන්ගේ ශරීරය සම්පූර්ණ කුස වුණා, කිත්තු වුණා, ශරීර බලේ හිඳුණා. ඒකට කැලේ එහෙම කකා ඉන්නවා කියන අදහස අතහැරුණා. කෝපරක් කමන්නේ අර කොටුවට ගිහලා තන ටිකක් කමු කියන අදහසින් ඇවිල්ලා ආයෙත් තන කෑවා. ඒගොල්ලෝ තන කනකොට සිහි නැතුව, නෝන නැතුව, මුලා සහිතව කොටුවට වැදලා තන කෑවහම තන කාල තන හේතුන් මොසපත් වුණා. පොඩ පිළිඳ කාල ඊට පස්සේ ඒක මත් වෙනවා. මත් වෙලා එහෙම ප්‍රමාදව වාසය කරනවා. කොන්න මුව වැද්දයි මුව පිරිසයි ඇවිල්ලා ඒ දෙවෙනි මුව රැළවත් මරාගෙන කෑවා. හරිද? දැසි තුන්වෙනි මුව රංචුවක් කල්පනා කරනවා. පළවෙනි මුව රංචුව මේ කුටුවට ගිහිල්ලා වැදලා ඒකේ සමාධි වාසය කරලා මත් වෙලා ඒක දැකගෙන ඉඳලා මරණයට පත් වෙනවා. දෙවෙනි කට්ටිය මෙහෙම හිතුවා. පළවෙනි කට්ටියට වෙච්ච දේ ගැන හිතලා අපි සම්පූර්ණ ආහාරයෙන් වළකින්නේ නම් හොඳයි කියලා හිතලා ඒගොල්ලෝ කැලේට ගිහිල්ලා කොලාතුකක එහෙම හිටියා. ග්‍රීෂ්ම සමයේදී ආහාර හදනකොට ඒගොල්ලෝ කොටුවට ඇවිල්ලා ඒගොල්ලෝ මත් වෙලා සමාධිය ඒගොල්ලොත් මේ වැද්දගෙන් නිදුනේ නැහැ. අපි නම් මේ කොටුවට වැදිලා සමාධිව මත් වෙලා මේ වැද්දට වැඩි පිළිසිත අහුවෙන විදිහට කන කන්න හොඳයි, කටුක් කරන්න හොඳයි. අපි තන කොටුවට නැහැ, පොඩි ලැහබක් හදාගමු ඉන්න තැනක්. ඉතින්ට ගිහිල්ලා තන කොටුවට වදින්නේ නැතුව අයිනෙන් අයිනෙන් අපිට ඇති තරම් තන කාලා ඒක ඉන්නේ නැතුව සිහි ඇතුවම ගිහිල්ලා සිහි ඇතුවම තන කාලා අයිනෙන් අයිනෙන් සමාද වාසය කරන්නේ නැතුව සිහි මුලාවට පත් වෙන්නේ නැතුව මත් වෙන්නේ නැතුව අපෝ වෙමු කියලා කතා කරලා තුන්වෙනි මෝරන්තු මොකද කරන්නේ? වනලැහැ දෙන්නගෙන දෙද්දන්ට හොරෙන් තන කොටුවට යනවා. කොටුව ඇතුළට වදින්නේ නැහැ. කුටුවට පිටින් ඉඳගෙන අයින් අයින් මුලින් කාගෙන යනවා. බොහොම සිහි ඇතුව පරිස්සමෙන් යන්නේ. කාලා මත් වෙලා ප්‍රමාදි වෙන්නේ කහපු ගමන් ටක් ගාලා යනවා. අයින්න කුටුවේ තමන් ඉන්න තැන හැංගිලා ඉන්නවා. ඊට පස්සේ මේ මෝ වැද්දු කල්පනා කරනවා. පළවෙනි මෝරංචු දෙවෙනි මෝරංචු වගේ නෙවෙයි මේ තුන්වෙනි මෝරංචු කපටි. පුහුණු වෙච්ච කපටිකම් තියෙන උන් ටික. මං හරියට එර්ධිමත් වුණා වගේ. මං කාලා කාලා තන කොටු ඉන්නෙත් නැහැ. මං පැනලා යනවා. අපි කට්ටිය එකතු වෙලා මේ තන කොටුව අපි තිරිසන් එකතු වෙලා තන කොටුව හාත්පසට විශාල දඬුවටක් වට කරලා මම හැංගිලා ඉන්න කොහෙද කියලා හොයාගත්තොත් හොඳයි කියලා වැද්දත් වැඩි කිරිසත් මොකද කරන්නේ? තන කොටුව ඇතුළත් වෙන්න වටපිටාවේ විශාල ගැටක් රවුමක් ගන්න දඬුවටක් හිටවන. දැන් ඇතුළේ ඉන්න කෙනෙක් ඉන්නවා නම් පිටට යන්න බෑ. කොහොම එක කෙරෝලකින්දන් දැන් තීරගෙන හොයන්න පටන් ගත්තා. බලනකොට ඔන්න මෝරංචි ඉන්න එක වනල හැබෙට තන කොටුට මෙහෙම වනල හැබෙට අල්ලගත්තා. අල්ලගෙන උන්වත් මරාගත්තා. ඔන්න දැන් ওই විදිහට තුන්වෙනි මෝරංචිය දේරුනේ. ඊට පස්සේ හතරවෙනි මෝරංචිය කල්පනා කරනවා. පළවෙනි මෝරංචිය විනාශ වුණා. දෙවෙනි මෝරංචියත් මෙහෙම හිතලා මෙහෙම කැලියට ගිහිල්ලා ආපහු ඌවිලා විනාශ වුණා. තුන්වෙනි මෝරංචුවත් මේ ගිහිල්ල වෙනම ලැහැබක් හදාගෙන ඉඳලා ඒද විනාශ වුණා. අපි ඉස්සෙල්ල ස්ථානයක් හොයාගම්මු වැද්දෙක්වත්. යදි පිරිස කිසිම කෙනෙක් යන තැනක යන්නේ නැති තැනක වාසස්ථානයක් කරගම්මු. වැද්දෙක් හෝ යදි කිරිස කිසියම කෙනෙක් නොවන තැනක අපි ඉස්සෙල්ලා වාසස්ථානේ හදාගෙන ඉවර වෙලා එතන ඉඳලා සිහි ඇතුව තනකොටුවට යන්න. සිහි ඇතුව තනකොටුවට ගිහිල්ලා එහි ප්‍රමාදී වෙන්නේ නැතුව, මත් වෙන්නේ නැතුව, මුලා වෙන්නේ නැතුව තනත් අනුභව කරලා මේ අපි එමු කියලා කතා කරගෙන හතරෙනි පිරිස ඒ ළඟ පහත කුවත් වරල් හැබක් හදාගත්තේ නැහැ. වැද්දෙක්වත් වැද්දෙක්ගේ පිරිස කිසි කෙනෙකුටවත් යන් යෑමක් කීමක් නැති යන්න එන්න බැරි තැනක වාසස්ථානයක් හදාගත්තා ඉස්සෙල්ලා. දැන් ඉතල තමයි වාසය කරන්නේ. ඒ වාසස්ථානේ හදාගෙන එතන ඉඳලා සිහි ඇතුව බොහොම පරිස්සමෙන් වැද්දන්ට අහුම වී තනකොටුවට එනවා. ඇවිල්ලා තනකොටුවට වදින්නේ නැහැ. අයිනකින් බොහොම සිහි ඇතුව නෝන ඇතුව බොහොම පරිස්සම කන කනවා. කාලා ඒ හේතුවෙන් මත් වෙන්නේ නැහැ, ප්‍රමාද වෙන්නේ නැහැ. ආපහු යනවා. දැන් හතරවෙනි මෝරංචු මෙහෙම කරනකොට මෝ වැද්දත් වැඩි පිරිසත් කල්පනා කරනවා මේ හතරවෙනි මෝරංචු නම් අතිශය කපටී, මනාව පුහුණු වෙච්ච කෛරාටිකකම් ඇති මෝ පිරිසක්. මෝ තනකොටුයි තනත් කනවා, තනත් හිස් කරනවා. ඒත් අපේ දැක්මකටවත් ඇත්තෙත් නැහැ. මොන් හරිට එර්දියක් තියෙන එවුන් වගේ. අපි මේ තනකොටුව වටකොට හාත්පස වැටක් කරලා මොන් ඉන්න තැනක් හොයාගන්න ඕන හොඳයි, අල්ල ගන්න ඕන හොඳයි කියලා තුන්වෙනි පිරිසට වගේ තනකොටුව වට කරලා හාත්පස ගඟු යටකින් වට කළා. දැන් තනකොටුවත් එක්ක විශාල කැලෑ ප්‍රදේශයක් නැද. දැන් කෙරෝලකින් දැන් ආවා මාර මේ වැද්ද වැඩි පිරිසක්. ආවට දැන් මුංගවාසස්ථානෙ ගත්තේ මේ ළඟපාතක නෙමෙයි, වැද්දෙක්වත් වැඩි පිරිසේ කවුරුත් ඉන්නේ නැති ගණකට යනකම් ගියානේ කෑම කාලා. එහෙම වට කරලා හෙව්වත් හොයාගන්න බැරුව හතරෙනි පිරිස. හතරෙනි පිරිස තනකොටුවේ දිල්ලන්නක් බෑ, වටපිටාවේ දිල්ලන්නක් බෑ. නමුත් තන කහලා වැද්ද බලාගෙන ඉති තනක් කියන්නේ වැද්දට නොතනෙන තනකොටුවේ තනත් හිස් කරනවා. වැද්දට අහු වෙන්නේ නෑ. වැද්ද කල්පනා කරනවා මොන මහා පුදුම මො පිරිසක් මොන් අපි ගටන්න ගටන්න මොන් අපිව ගටනවා, අනිත් අයවත් ගටනවා. ඒ හින්දා අපි මොන් කෙරෙහි උපේක්ෂා වුණොත් හොඳයි කියලා මේ මුව පිරිස මරන්න තියෙන උත්සාහයෙන්ද මුන් අල්ලන්න බෑනේ, අතහැරලා ගන්න. එහෙනම් මුන් මේ හතරෙන් පිරිස මරන්න තියෙන හේතුවෙන් අල්ලලා පැත්තකට දැම්ම. ওই ක්‍රමෙන් හතරෙන් මුව කණ්ඩායම බේරුණා. හතරෙන් මුව කණ්ඩායම වැද්දාගේ තනත් කෑවා. වැද්දට අහුනේ නැහැ බේරුවා. බුදුරජාණන් වහන්සේ මේ උපමාව දේශනා කළා. මහන්නේ මේ අර්ථය අඟවීම පිණිස භාවිතා මේ උපමාව කරන ලදි කියලා. මහණේ නිවාප නැත්නම් තනකොටුව කියලා කියන්නේ මේ පංචකාමයට නමක්. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන පංචකාමයට නමක් මේක තමයි මේ තනකොටුව. වැද්ද විසින් මේ හිතවන ලද හදන ලද තනකොටුව. වැද්ද කියලා කිව්වේ මහන්නේ මේ පවිතු මාරයට නමක්. එතකොට මෝරංචුව කියලා කිව්වේ මේ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට මේ සත්ව ප්‍රජාවට නමක්. එතකොට මාරය විසින් මවන ලද පංචකාම නැමති තනකොටුව බොහොම සත්‍රීකයි. බැලූ බැල්මට හරී ලස්සනයි, මුදුවන් පහකයි. ඉතින් එක පිරිසක් මොකද කරන්නේ? එක් ශ්‍රමණ බ්‍රාහ්මණ පිරිසක් සිහි නැතුව, නුවණ නැතුව තනකොටුව මැදටම ඇවිල්ලා තන අනුභව කරනවා. ඈ බඩ පුරා කාලා මත් වෙලා ප්‍රමාදීව වාසය කරනවා. මත් වීම හේතුවෙන් ප්‍රමාද වෙනවා. ප්‍රමාද වෙලා තනකොටුවම වාසය කරනවා. ඒ මෝරංචු අර වැඩි පිළිසට අහුණා වගේ ඒ සත්ව ප්‍රජාව පංචකාමයේ අතුරු කරගෙන පංචකාමයේ වැදලා පංචකාමයේම දැකගෙන අතුරු කරනවා. ඒ අය මායාවෙන් මුදුනා මායයට අහු වෙනවා. කෙන යම් කිසි කෙනෙක් මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන ධර්මයන් කෙරෙහි ඒවට දැකගෙන ඒවා මගේ කියන හැඟීම ඇති කරගෙන ඒ දේවල් වල මුසපත් වෙලා ඈ ඒ ඒව ජීවිතය කරගෙන යම් කිසි කෙනෙක් වාසය කරනවා නම් අන්න ඒ ටික තමයි බුදුරජාණන් වහන්සේ පළවෙනි උපමාවෙන් දෙන්නේ. ප්‍රමාදී වාසය කරනවා ඒ ටික අර බේරෙන්නේ නැහැ කාගෙන්ද? මෝ වැද්දගෙන්. ඒ පළවෙනි මෝස මොක බේරෙන්නේ නැහැ වගේ මාර්යාගෙන් බේරෙන්නේ නැහැ. නැත්නම් මරාගෙන කනවා. නැත්නම් මාර්යාට අහු වෙනවා. දෙවෙනි මෝරංචුව කල්පනා කරනවා වගේ ඊට පස්සේ දෙවනි ශ්‍රමණ බ්‍රාහ්මණ පිරිසක් කල්පනා කරනවා මේ පංචකාමයට වැදිලා පංචකාමයේ ඇසුරු කරගෙන පංචකාමයේ මත් වෙලා මුසපත් වෙලා ඉන්න කට්ටිය ජාති ජරා මරණ ආදී දුකටපත් වෙනවා. මේ දුක් සහිත බය සහිත ආහාරයෙන් අපි සම්පූර්ණ වෙලකුණු නම් හොඳයි කියලා සමහර ශ්‍රමණ බ්‍රාහ්මණයෝ මොකද කරන්නේ? පංචකාමයෙන් සම්පූර්ණ වෙලකලා කැලේට යනවා. කැලේට ගිහිල්ලා ඒ අය කොළ අතු දල් මේ දල්ඹු එතකොට අල වර්ග පලා වර්ග කාල ජීවත් වෙනවා. ස්වයංපතිත තම ඒ ගස්වල ගස්මු ගෙඩි කාලා ඔය විදිහට පංචකාම සම්පූර්ණ වෙලකලා එහෙම ඉන්නවා. ඉතින් ටික කාලක් යනකොට ග්‍රීෂ්ම කාලේ දුර්භික්ෂ කාලේ එළඹෙනකොට ගස් වේවිලා පොළ හැලිලා මේ වතුරක් කණ්ඩ බොණ්ඩක් නැති වෙනකොට එයාගේ කය කුස වෙනවා, ශක්තිය අඩු වෙනවා, චිත්ත විමුක්තිය තිරිහෙනවා. මේ කලේ මෙහෙම ඉමු කියන අදහස තිරිහිලා කමන්නේ ඔය කිල්ලා අපි ජීවත් වෙමු කියලා එයා ආපහු එනවා මේ තනකොටුවට. ආපහු ලෝකෙට ඇවිල්ලා ආපහු මේ පංචකාම නැමැති තනකොටුවට වැදිලා සිහි නැතුව නෝන නැතුව මුලා සහගතව ප්‍රමාදීව කාමයේ අනුභව කරනවා. පංචකාමයේ අනුභව කරනකොට ඒ අයත් වැද්දගෙන් නොමිදිනු මෝරංචු වගේ මාරයාගෙන් නොමිදිනේ නැහැ මාරයාට කැමති දෙයක් කරන්න පුළුවන් තත්ත්වයට පත් වෙනවා. එතකොට තුන්වෙනි මෝරංචුව වගේ තුන්වෙනි සමන බ්‍රාහ්මණ පිරිසක් ඉන්නවා. ඒ සමන බ්‍රාහ්මණ පිරිස අර පළවෙනි අය වගේ මේ පංචකාමයේ නම තනකුතු වැඩගෙනත් නැහැ. අර වගේ ගිහිල්ලා ආපහු එන්නෙත් නැහැ. ඒ දෙකම දැකලා අපි පොන්චි ලැබක් අදාගම්මු කියලා ඒගොල්ලෝ මොකද කරන්නේ? පංචකාමය අසුරු කරන්නේ වෙනඹ ලැබක් අදා ගන්නවා. කියන්නේ ওই ලෞකික ධ්‍යාන වගේ ධ්‍යාන මට්ටමක් උපදවා ගන්නවා. එතන ඉඳලා පංචකාමයේ නැවත තනකොට ලැබිලා තන කාලා යනවා. තන කාලා ගියාට ඒගොල්ලෝ මේ අර ලැහැබක ඉන්නේ මාරයට මාර පිරිසට එන්න පුළුවන් තැනක මෝ ඉන්නව නේ මේ වැද්දට වැඩි පිරිසට එන්න පුළුවන් තැනක මෝ ඉන්නව වගේ මාරයා මාර පිරිසට එන්න පුළුවන් වටපිටාවක තමයි ඉන්නේ. එයා පංචකාම නැමැති තනකොටුවට ඇවිල්ලා ඒකෙ මුසපත් වුණේ නැති වුණාට ඒගොල්ලෝ දෘෂ්ටියක් ඇති කර ගන්නවා සත්‍යය මරණය මැත්තේ ජීවත් වෙනවා. සාස්වතයි කියලා. ලෝකේ අසාස්වතයි කියලා. සත්‍ය මරණ මත ජීවත් වෙන්නේ. සත්‍ය මරණ මත උපදින්න පුළුවන් නැතිවෙන්න පුළුවන්. උපදින්නේ නැහැ නැත්ෙත් නැහැ. ජීවිතයත් මේ ශරීරය දෙක එකයි ජීවිතයන ශරීරයන කිච්චන මේ වගේ දෘෂ්ටි ඇති කර ගන්නවා. එයා තනකොටියේ මුසපත් නොවී සිටියට තනකොටියෙන් බැහැර සිටියට ඒ වන ලැබ හදාගෙන තියෙන තනකොටුව අයිනමයි. හරිද? මාර්යාට මාර පිළිසෙට එන්න පුළුවන් වට පිටාවේ මේ වගේ දෘෂ්ටිංගෙන් යුක්තයි. උන්නාර මෝරංචුව වැද්ද වට කරනකොට අහුණා වගේ මාර පිරිස වට කරනකොට මාර පිරිසට මේ දෘෂ්ටියෙන් යුක්ත කෙනත් අහුණා දෙයෙන්නේ. හතරවෙනි පිරිස වගේ සමුද බ්‍රාහ්මණය වගේ මාරයටත් මාර පිරිසටත් කිසිම කලක යන්න එන්න බැරි කෙනක ආශයක් කරගන්නවා, නවතනක් කරගන්නවා. නවතනක් කරගෙන සිහි ඇතුව නුවණ ඇතුව පංචකාමයේ නැමැති තනකොටුවට ඇවිල්ලා තනත් කාලා අකුලන. ඉතින් කලේ තනකොටුවේදීවත් වටපිටාවේදීවත් මේ අය අල්ලන්න බෑ. ඇයි? මේ අය මේක මොන විදිහටවත් ප්‍රමාදීව මුසපත් වෙලා මත් වෙලා වාසය කරන්නේ තනත් කනව තනත් කාලා හොයාගන්න බැරි තැනකට යනවා. ඉතින් මොන උපමාවේදී ඔබේ ටික බුදුරජාණන් වහන්සේ දේශනා කරන විස්මනාකර සතුට වෙනවා. ඉතින් මට මෙතෙන්දී මේ උපමාවෙන් මට හිතුනේ මේ පංචකාමයේ නැමැති තනකොටුවේ කොහොම සිහිය ඇතුව නොවන ඇතුව වාසය කරන්න ඕනේ. ඒකද මාරයට හෝ මාර පිරිසට එන්න බැරි තැනක නවාතැන් අරගෙන මේ පංචකාමයේ නැමැති තන කොටිය වාසය කිරීමක් මොන විදිහටවත් නැහැ. වාසය කරොත් වැද්දට අහු වෙනව අර මෝ වගේ මාරයට මාර පිරිසට අහු වෙනවමයි. වෙනම වැළැහැබක ඉඳලා මාරහෝ මාර පිරිස යන්නේ නැති තැනක තැනක් හදාගෙන ඒක ඉඳලයි පංචකාමයෙන් නැවත තන කොටුව ඇසුරු කරන්නේ. කාලක් යනවා. එතකොට එයාගේ නවාතැන වෙන තැන. මෙන්න මේ අර්ථය පෙන්වන්නට කියන්නට තමයි මට ඕනෙලා තිබුණේ. ඉතින් මේ භාවනා කරනවා කියන එකේදී වෙන්න ඕනේ මොන ඔය ටික එන්න මේ ටිකයි කරන්න ඕනේ කියලා දැනගෙන අපි ඒක කරන්නට ඕනේ. එතකොට පංචකාමයේ නැති තනකොටුව කියලා කිව්වේ ඇහැට පේන ප්‍රිය වූ මනාපු මනවඩන රූප, ඒක ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කායට ගැහෙන මේවේ දැසගෙන මේව ජීවිතය කරගෙන ඉන්නවා නම් ඒ තනකොටු ඉන්නවා. එයා මායාවෙන් මිදෙන්නේ නැහැ. මාර පිරිසෙන් මිදෙන්නේ නැහැ. එතකොට යම් කිසි කෙනෙක් මේ තනකොටුවේ තන කනවා නම් ඒකට වැඩ ගන්න නැතුව සිහි ඇතුව නුවණ ඇතුව සිහි ඇතුව නුවණ ඇතුව ප්‍රමාද නොවි තන කනවා නම් අන්නේ එයයි අහුවෙන්නේ නැහැ. හැබැයි අර වගේ දෘෂ්ටි තියෙන්නේ නැති ළඟපාත වනල් හැබ්බකත් ඉන්නේ නැති වෙන්නත් ඕනේ. ඉතින් දැන් අපි හොයාගන්න තෝනේ භාවනා කරනවා කියලා එක තැනක ඇස් දෙක වහාගෙන ඉන්න එකක් නෙමෙයි ජීවත් වෙන්නේ. පංචකාමයේ නැමැති කොටුවේ සිදු කරන්නේ කොහොමද? ඒක මත් වෙන්නේ නැතුව, මොසපත් වෙන්නේ නැතුව, වැඩගෙන ඉන්නේ නැතුව ගුදුරු කාලා යන විදිහට කොහොමද ඒක කරන්නේ කියන කාරණාව ගැන තමයි මට දැනෙන තුනේ. විශේෂයෙන්ම දහමේ දැන් මේ කායානුපස්සනාව ආදී සතර සතිපට්ඨානයේදී පින්නන්නේ ඒ ටිකමයි. ඔය කියන අර්ථය අපිට හොඳට සාත් වෙනවා. භාවනා කරනකොට දකින්නේ ඇලෙන්නේ නැතුව, බැඳෙන්නේ නැතුව, මුසපත් වෙන්නේ නැතුව, සිහි මුලාවට ප්‍රමාදයටපත් නොවන විදිහට නුවණින් අසුර කරන්නට ඕනේ. අපි කියමු අපිට ඇහැට යම් රූපයක් පෙනෙනවා නම්, මෙතනදී මම අද මෙහෙම ධර්ම ගත්තේ මට මේ වගේ අදහසක් හිතුණා. ලෝකෝත්තර ධර්මයෙන් වේවා, සබඳු දර්ශනයකින් මේ ලෝකෙට බණ කියන්නේ නම් ඒක සුදුසු නැහැ කියලා. ඒ කියන්නේ පෝරම් භාග්‍ය සංයෝජන තියන අයට පෝරම් භාග්‍ය සංයෝජන නැති කරන තැනින් නොකිය උද්දම් භාග්‍ය සංයෝජන දුර වෙන තැන දර්ශනයකින් බණ කිව්වට කවදාවත් ඒක වෙන්නේ නැහැ. කාමරාගමසේ පටිගාමසේ තියෙන කෙනාට ඒවා දුරු වෙන්න ධර්මය නොකිය භවරාගමසේ මානානුසේ අවිඥානසේ දුරු වෙන්න ධර්මය කිව්වට කවදාවත් තේරෙන්නේ නැහැ. කාමාශ්‍රය තියෙන කෙනාට භවආශ්‍රය අවිද්‍යාශ්‍රය දුරු වෙන්න ධර්ම දේශනා කළාට හරියන්නේ නැහැ. චක්කුංච පජානාති රූපංච පජානාති යංච තදුපියං උපජ්ජති සංයෝජනං පංච පජානාති. හැද දන්නවා, රූපයක් දන්නවා, ඒ දන්නක යම් සංයෝජනයක් උපදිනවා නම් ඒකත් දැනගන්න ඕනේ. ඒ උපදින සංයෝජනය අනුව ඊට පස්සේ ධර්ම දේශනා කරන්න ඕනේ. ඒ නිසා පංචකාමයේ අසුරු කළ ලෝකයේ අසුරු කළ කෙනාට එතන ඉඳලම තමයි ආයුක්තිය. එතකොට පෙළ දහම ඉක්ම යන්නේ නැහැ, මේ ප්‍රශ්න ගැටළු ඇති වෙන්නේ නැහැ. දැන් පංචකාමය කියලා කිව්වේ මොකද්ද? අපිට ලෝකේ ප්‍රියමනාප රූපයක්, සද්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක් හම්බ වෙන එක. දැන් මේ රූපේ බලන්න, බලන රූපයට ඇලෙන්නේ නැතුව, බැඳෙන්නේ නැතුව, මොහොතපත් වෙන්නේ නැතුව, සිහි මුලා නොවන විදිහට රූපය ඇසුරු කරනවා නම් මෙන්න මේක තමයි භාවනාවෙන් කරන්න ඕනේ දේ. භාවනා කරනවා කියලා කරන්නේ අන්න ඒ ටික. එහෙම නැතුව ඇස් දෙක වහගෙන එක තැනකට වෙලා ඉන්න එකක් නෙමෙයි. කන නොකා බඩගෙන ඉන්න නෙමෙයි, තනක් කනවා. මාරයට අහු නොවන විදිහට කන එකයි මෙතන තියෙන දක්ෂකම. ඒ කියන්නේ වැද්දට අහු නොවන විදිහට කන එකයි දක්ෂකම. ඒ වගේ රූප නොබලනවා නෙමෙයි, රූප බලනවා. මාරයට අහු නොවන විදිහට රූපේ බලන එකයි මෙතන තියෙන දක්ෂකම. එතකොට කොහොමද ඒක කරන්නේ? එතනදී ඇහැ නිසා, හිත නිසා අපිට යම් රූපයක් පෙනෙනවා නම්, රූපය කියනකොට වර්ණ රූපයක් අපිට හම්බ වෙන්නේ. නිල් පාට වෙන්න පුළුවන්, කහ පාට වෙන්න පුළුවන්, රතු පාට වෙන්න පුළුවන්. යම් යම් හැඩතල වලින් අපිට යම් රූපයක් හම්බ වෙනවා නම්, හරිද? දැන් හිත නිසා, ඇහැ නිසා අපි මේ රූපයක් දකිනවා නම්, දැන් උළු කායානුපස්සනාව වලන්ට කොහොමද මේ පේන රූපය සැබෑවටම පවතින දේ නෙමෙයි කියන කාරණා රූපය පිරිසිඳ දකින්න ඕනේ. රූපය පිරිසිඳ දකින්න. මොකද කාම භූමියේදී නාම ධර්ම ප්‍රකට නැහැ, රූපය කියන තැනින්මයි ප්‍රකටයි. හරිද? දැන් තේින්නේ වර්ණ රූපේ නම් දැන් රූපය පිරිසිඳ දකින්න අපිට තියෙන්නේ. දැන් මේ භාවනා කරන හැටි ඒක උන් පස්සේ ආපහු කියලා දෙන්නම්. මේ වර්ණ රූපය දැන් පිරිසිඳ දකින්න, මේ නොයේ හැඩ තල වලින්, පැහැ සතහන් වලින් අපිට යම්ම රූපයක් පේනවා නම්, මේ පේන රූපය අපිට පේනවා, නමුත් පවතින්නේ මේ පේන රූපෙ නෙමෙයි නේද කියන කාරණාව අවබෝධ කරගන්න හොඳට නුවණින් සම්මර්ෂණය කළ යුතුයි. ධාතු වශයෙන් හෝ අසුභ වශයෙන් හෝ කමඨහන වැඩි යුතුයි. මම ඒකට අර උපමාවක් කියන්නේ, හාල් ටිකක් කොටලා දෙගෙඩ දාලා පිනේරකින් අපි පිටි හැලුවොත් අපි දන්නවා පිනේරේ අර හිල් ඇතුලෙන් පිටි කලාප 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 බිමට වැටෙනවානේ. ඒ ටික හිතන්න කොන්න ඒක හැඩතල මුකුත් නැහැ. ඔන්න පතේ ධාතු වගේ රූප කලාප කලාප තියෙන පතේ ධාතු කියලා හිතන්න ඕනේ. වතුර ටිකක් දැම්මහම මේක ගුලි වෙනවා. ඔන්න ආපෝ ධාතුෙන් බැඳෙනවා. ඊට පස්සේ වායු ධාතුෙන් මොකද කරන්නේ? මේක ටිකක් එක තැනකින් උබනවා. තව තැනකින් පින්දෙනවා. කොහොම හෝම කරලා සතර මහ ධාතුන්ගේ කෘත්‍ය ටික තියෙන්නේ අවක තේජ ධාතුවක් තියෙනවා. ඊට පස්සේ අවකාශ ධාතුව තුල මේ සතර මහා ධාතුන්ගේ නිබඳු ක්‍රියාකාරීත්වයක් අවකාශ ධාතුව තුල තියෙනකොට අපිට හැඩයක් පේනවා. දැන් ඔන්න අපිට පෙනෙන හැඩයක් බෝනික්කා කියලා. දැන් අපිට මෙහෙම හැඩයක් පෙවුනට අපිට පේන හැඩේ තියන නෙමෙයි මේ සතර මහා ධාතු ධාතුන්ගේ ක්‍රියාකලාපය. සතර මහා ධාතුවත් අවකාශ ධාතුවත් තියෙන්නේ මෙතන. දැන් අපි කියමුකෝ මෙතන තිබුණු යම් අහුවෙන රූපයක් තියෙනවා නම් පටි ධාතු කලාප ටික තියෙනවා. ඒකේ යම් ගුලි වෙලා විසිරෙන්නේ නැති ගතියක් තියෙනවා නම් මේ ආපෝවේ කෘත්‍ය ටික. එහාට උඩින් ඉස්සලා පාත් වෙලා මේ වගේ තියෙනවා නම් මේ වායු ධාතුවේ කෘත්‍ය ටික. එතකොට මේ ටික සමෝ තබා ගන්න උපකාර වෙලා තේජෝ ධාතුවේ. ආපෝ ධාතුව ඉතාම වැඩි කෙරුණොත් ලඝුරුණොත් ඒත් මේක හිතින් තේජෝ ධාතුවෙන් එහෙම වෙන්න දෙيلා නැහැ. ඊට පස්සේ අවකාශ ධාතුව අහුරාගෙන ඉන්න ඔච්චරයි තියෙන්නේ. මේ ඇහැහරහ ඕක දිහා බලනකොට අපිට පෙනේ බොහොම ලස්සන හැඩරුවකින් යුක්ත සතහනක් අපිට පෙනේ. තේන සතහනට දැන් අපි බෝනික්කෙක් කියලා කිව්වට අපිට මේ තේන දේ දැන් තියෙන දේ නෙමෙයි. මොකද දැන් පේනවා. නුවණින් අපි විමසීමට යනවා. මෙහෙම පේන තැනක තියෙන්නේ තියෙන දේ මේ සතර මහා ධාතුන්ගේ ක්‍රියාකාරීත්ව හතරක් නේද. මේ රූපය නුවණින් අතුරුදහන් කරනවා. නුවණින් පිළි නොගන්නවා. නුවණින් දැකගන්නේ. දැන් මේ පේන දේ මෙහි තියෙන්නේ කියලා ඇල්ලුවොත් දැන් මේ පංචකාමයේ ඇලිලා තියෙනවා. මේ දැකගෙන තියෙන අජෝසාය පිටත. නමුත් දැන් ඇලෙන්නේ නැතුව, දැඬෙන්නේ නැතුව, සිහි මුලා වෙන්නේ නැතුව සිහි ඇතුව පරිහරණය කරනවා. ඒ කියන්නේ දැන් මෙහාට බැසගන්නෙත් නැහැ. රූපියක් බලනවා. දිත්තේ දිත්ත මත දකින්න විතරයි පුළුවන්. එයා දන්නවා දකින්න දේ අල්ලන්නවත් බෑ. මොකද දැන් මේ පේන දේ අල්ලන්න කියලා ගියොත් අල්ලන්නේ මොකද්ද අපි? අර පිටිකලාප ටික හරි. වතුර ටික හරි. සතර මහා ධාතුන් කුවම ගැටෙවි මිසක පේන දේ කවදාවත් ගැටෙන්නේ නැත්නම් පේන දේ පෙනී මාත්‍රයක්ම විතරයි. එයා හොඳට දන්නවා පේන දේ හිස්සුවා, ශුන්‍ය වූවා, අර්ථ රහිත වූවා. දැන් මේ රූපය ගැන හොඳට නුවණයි. ඇයි මේ පේන දේ හිස් එකක්? මෙහෙම දෙයක් කවදාවත් තියෙනව නෙමෙයි. ඇයි කවදාවත් මේ පේන දේ මෙච්චර කල් අපිට හිස් බව පෙවුනේ නැති මේ පේන දේ තියෙන්නේ කියලානේ? තේරණේ පේන දේ තියෙන්නේ, පේන දේ අල්ලන්න පුළුවන්, දකින්න පුළුවන්, ඒවයක ඇසුරු කරන්න පුළුවන් කියන කමහින්දන්නේ. දැන් කායානුපස්සනාව වඩනවා. කායානුපස්සනාව වැඩි කොහොමද? දැන් ඔය පේන අරමුණේ අපි කායානුපස්සනාව වඩන්න ගියා ධාතු වශයෙන්. එතකොට තමයි ඒකේ තියෙන අර කලාපතික බැලුවොත් පිටිකලාපතික පටවි ධාතු වශයෙන් ගුලි වෙලා විසිරෙන්නේ නැතුව තියෙන ටික දැක්කා. ආපෝ ධාතුන්ගේ කෘත්‍ය. ඊට පස්සේ ඕනාවට වඩා වැగిරලා යන්නේ නැති වෙන්න තියෙන ගතිය තේජෝ ධාතුයෙන්. ඊට පස්සේ තැනකින් පිම්බිලා තැනකින් ඉස්සිලා මේ එදිලා තියෙන ගතිය වායෝ ධාතුයෙන්. මේ සතර මහා ධාතුවට බෙදුනහම අවකාශ ධාතුව අවුරාගෙන ඔය ටිකට අමතරව වර්ණ සතහන කියලා එකක් අමුතින් ඕකේ නැහැ. මේ ඇහැර බලනකොට අපිට හැඩයක් හිතට පෙන්නනවා තමයි. දැන් පේන වර්ණ රූපේ හොඳේට පිරිසිදු දකින්න පේනවා. නමුත් පේන දේ තියෙනවා නෙමෙයි. දිත්තේ දිත්ත මතන් එයා දකින්න දැකීම දැකීමක් පමණමයි. දකින්න පුළුවන්. නමුත් දකින දේ චුට්ටක්වත් තියෙනවා එහෙම නෙමෙයි. දකින දේ ආපහු අල්ලන්නත් බෑ.
දකින දේ අනිත්‍යයි. දැන් හොඳට අනිත්‍ය දකින ඇයි? පෙනෙන වෙලාවේදී පෙනෙන දේ ඒ දෙයට අයිති නොවුනො. පැත්තකට ගියාට පස්සේ පෙනුන දේ තියෙනවයි කියන එක කොහෙත්ම හිතනවාද? පේන වෙලාවේදී මම කියන එක තේරුණාද? පේන වෙලාවේදී දැන් අපිට ගෝණික කියලා පේන වෙලාවේදී අපි නුවණින් ගෙනියන්නේ දැන් නේ. මෙච්චරකල් නුවණ නැතුව සිහිය නැතුව තනකොටුවට වැදලා තන කෑවා මේ පේන්නේ තියෙන දෙයමයි කියලා යල්ලුවේ. තියෙන්නේ පේන දෙයමයි කියලා යල්ලුවේ. ඕක තමයි වාරයට අහුම්. දැන් සිහිය ඇතුව නුවණ ඇතුව අප්‍රමාදීව තමයි තනකොටුවේ වාසය කරන්නේ. තනකොටුවට එන්නේ. ඒ කියන්නේ තනකොටුවේ ඉන්නව නෙමෙයි. ඒ කියන්නේ රූපයක් බලනවා නම් බලන්නේ හොඳට සිහිය ඇතුව නුවණ ඇතුව. මේ පේන දේ තියෙන දේ නෙමෙයි කියලා බැඳෙන්නේ නැති විදිහට. පේනවා. පෙවුනහම පේන දේ තියෙන දේ හැම නෙමෙයි. යා හොඳට ධාතු වශයෙන් සම්මතනය කරනවා. කාය අනුපස්සනාවෙන් කරන්නේ ඒක හොඳට සතර මහා ධාතුව හොඳට විනිශ්චය කරගන්නවා. ධාතු වශයෙන් බැලුවාම මෙයා දකිනවා මේ තේන සතහන තියෙන දේ නෙමෙයි. ඒක අල්ලන්නත් බැහැ. එතකොට දිට්ඨි දිට්ඨමත්ත. දැකීම දැකීම මාත්‍රයක් විතරයි. මොන හොඳට පේනවා මේ මේක අනිත්‍ය දෙයක්. ඇයි අනිත්‍ය දෙයක් කියන්නේ පේන වෙලාවේදී පේන දේ ඒ වස්තුවට තියෙන දේට අයිති නොවුනොත් පැත්තකට ගියාම මොන විදිහටද තින්නේ අනිත්‍ය නැහැ කියලා දල්සන. මේක දුක් දෙයක්. මේ දෙයට කැමති වුණොත් කවදාවත් පිරෙන්නේ නැහැ. ඒ ලබා ගන්න මොන විදිහකට ක්‍රමයක් නැහැ. ඒ බාහිරක් තියෙනවනේ. මේ ආධ්‍යාත්මිකක් තියෙනවනේ. තේනී මාත්‍රයක් විතරයි. ඈ අනිත්‍ය දෙයක්, දුක් දෙයක්, අනාත්ම දෙයක්, පුද්ගලික ත්‍ත්වයේ කිහිම නෙමෙයි. ඈ හිස් දෙයක්, ශුන්‍ය දෙයක්, අර්ථ රහිත දෙයක්. දැන් මේක එයා හිස් වූක් හැටියට, ශුන්‍ය වූක් හැටියට, විත්‍යයක් හැටියට දක්නවා. දැන් මෙහෙම පෙනෙන දේ තුල කිසිම හරයක් හම්බ වෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට උදේට නෝනින් බලන. ඒ වගේ අපිට අජත්තන්වා කාය කාණු පස්සේ ඉහෙලති. ආධ්‍යාත්මික රූපයේ මෙහෙම පේනකොට අපිට දැන් මේ වර්ණ සටහනෙන් යුක්ත මේ රූපේ පේනවා මම කියලා. දැන් මේ පේන දේ මමමයි. පේන දේ තියෙනවමයි, තියෙන දේ තේන්නෙමයි කියන තැනකින් ඉන්නකොට මේ පංචකාම නමැති තනකොටුවට බැසගෙන ඉන්නේ. දැන් බැඳිලා ඉන්නේ. දැන් මේ මායයට අහු වෙන විදිහට ඉන්නේ. මොකද තනකොටු ඇලිලා වාසය කරන්නේ. මෙයා මොකද කරන්නේ? දැන් ඇලෙන්නේ බැඳෙන්නේ නැතුව නුවණින් වාසය කරනවා. මෙහෙම යමක් පෙනෙනකොට පෙනෙනදී පෙනෙන වර්ණ රූපේ නුවණින් පිළිසින දකිනවා. වර්ණ රූපය කියලා කියන්නේ මේ වගේ අනිත්‍ය දෙයක්, දුක් දෙයක්, අනාත්ම දෙයක්, ඉන්ද්‍රියක් ශුන්‍ය දෙයක් කියලා රූපය පිළිසින දකින්න ඕනේ. ඒ දකින්නේ දැන් මෙහෙම වර්ණ රූපයක් පේනවා නම් පේන දෙයට ඔබ්බෙන් නොවනින් බලනවා. මේ විදිහට තියෙන තැනක කේතුලොම් නියගත් සම්මස්නාර කියලා මේ ටික පටවි ධාතු හැටියට මේ වගේ කලාප වශයෙන් කොට්ටාස වශයෙන් හොඳට සම්වර්ෂණය කරලා කරලා බැලුවොත් පේන දේ අල්ලන්නේ කියලා ගියොත් අහුවෙන්නේ අපිට මේ සතර මහා ධාතු මිසක පේන දේ අහුවෙන්නේ නැහැ. මේ හැඩ තට ඒකයි දැන් දිසා වශයෙන් වර්ණ වශයෙන් සතහන් වශයෙන් පරිච්ඡේද වශයෙන් බලන්න කියලා කියන්නේ. අපි කියමු පරිච්ඡේද වශයෙන් කියනකොට අපි මේ අවකාශය කියන්නේ අවකාශය මේ කණුව කියලා ගත්තහම මේ කණුවේ පරිච්ඡේදය කියලා ගත්තහම දැන් මේ ලක්ෂණට ඩාරේ ගත්තහම මේ ඩාරේ මේ හැඩතලවල වලින් තමයි අපිට ඇති බව හඳුනලා දෙන්නේ වර්ණ සතහ. මේ කණුවේ පරිච්ඡේදය අවසානයේ හොඳට බලන රෝල් මේ මුල්ල අයින කියන එකක් තියෙන මේ කියුම් කියුම් වැලි කැට ටිකක් නේද? එතකොට නැද තියෙන යම් තේද ඒ වගේමයි මේ අයි. ඔහොම කියලා ගත්තාම අපි මේ සතහන තමයි අයින් කරන්න මේකේ නුවන්. ඒ වගේ මේ නුවන් හොඳට රූපේ සම්මර්ෂණය කරනවා. මේ ශරීරයේ සම්මර්ෂණය කළාම එයාට හම්බ වෙනවා මොකද්ද? තේන දේ, කියන දේ නෙමෙයි කියලා. ඊට පස්සේ බහිද්දව කාය කායන පස්සේ ඉහෙරති. බාහිර ශරීරයේ බලනවා තේන දේ තියෙන දේ නෙමෙයි කියලා. මේ තියෙන කායානුපස්සනාව හොඳට වඩනකොට අපි කරන්න ඕනේ මොකද්ද කියන එක දැනගන්න ඕනේ. සසර නැවත නැවත දුකටපත් කරන්නේ මේ ඉපදීමයි දුක. ඉපදෙන්නේ තණ්හාව තිබුණා. තණ්හාව ඇති වෙන්නේ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම ඕවට ඇහැ කන දිව නාසය ශරීරය මනස ඔය ටිකට තණ්හාව නැති වෙන්න නම් තණ්හාව ඇති වෙන රූපය පිරිසිඳ දකින්න ඕනේ තණ්හාව ඇති වෙන රූපය අනිත්‍ය දෙයක් දුක්ඛයක් රෝගයක් කුලක් ගඩක් ශුන්‍ය දෙයක් අර පෙනෙන අනිත්‍යතෝ දුක්ඛතෝ රෝගතෝ ගන්ධතෝ සල්ලතෝ අගතෝ ආබාධිතෝ පරතෝ පලෝකතෝ භයායිති උපද්දවා චලාපබංග අද්වා අතාන අලේන අතරන රිත්තා සුඤ්ඤා කියලා මේ වගේ 42 ආකාරයකින් ඔය විදිහට දකින්න ඕන මොකද දකින්න ඕන තණ්හාව ඇතින රූපේ ඇහැට පේන රූපය වෙන්න පුළුවන් ඇහැ වෙන්න පුළුවන් කනට ඇහෙන ශබ්ද වෙන්න පුළුවන් කන වෙන්න පුළුවන් උදේින් එහාට දකින්න ඕනේ ඇහැ ලෝකේ කෙරවලයි රූප ලෝකේ කෙරවලයි ඇහි රූපය දෙක පිරිසිඳ දැක්කහම එයින් ඔබට යා ගන්න පුළුවන් නම් මේ ලෝකෙන් විතර අපිට තේරෙන්නේ එතකොට දැන් කායානුපස්සනාව වඩන්නේ මොකටද ජරා මරණ දුකක් තියෙනවනේ මේ දුක ඇති කරන්නේ උපදීම නිසා නේ උපදින්නේ තණ්හාව නිසා නේ මේ තණ්හාව නැතිව දුක නැති වෙනවනේ මේ තණ්හා නිරෝධය සඳහායි මේ මාර්ගය තියෙන්නේ කියන්නේ දුක පිරිසිඳ දැකීම සඳහායි එතකොට තණ්හාව ඇති වෙන රූපය පිරිසිඳ දකින්නයි මේ තියෙන්නේ දැන් රූපය පිරිසිඳ දැක්කහම තණ්හාවනේ නැති වෙන්නේ ඒ හින්දා දැන් තණ්හාව ඇති වෙන රූපය පිරිසිඳ දැක්කෙන්ද දැන් වර්ණ රූපය තියෙන එක පිරිසිඳ දැක්කෙන්දයි කායනුපස්සනාව වඩන්නේ තේරෙනවා නේද හැම වෙලාවෙම කායානුපස්සනාවෙන් කරන්නේ මොකද්ද මේ පෙනෙනදී අනිත්‍ය දෙයක් මේක බොරුවක් මේක ඇත්තක් නෙමෙයි කියන තීරණය ගන්නයි මේ උසහාය. ඒ හින්දා එයා පේන දෙයට ඔබෙන් පවතින දේ බලනවා ධාතු වශයෙන් හරි අසුභ වශයෙන් හරි බලන්න පුළුවන්. දැන් අපි කියමු මෙහෙම උපාදින්නක සංතහණය නම් අපිට පුළුවන් අසුභ වශයෙන් බලන්න. උපාදින්නේ කියන්නේ කර්මෙන් හටගත්තු රූපයක නම් අසුභ වශයෙන් බලන්න පුළුවන් විශේෂයෙන් අසුභ වශයෙන් කියන්නේ දැන් මෙහෙම හැඩයක් පෙනෙද්දී අපිට දැන් මේ පුද්ගලයෙක් කියලා තණ්හාව ඇති වෙනවා දැන් මේ වර්ණ රූපයක් තියෙනවා මෙහෙම වර්ණ රූපයක් හම්බ වෙන තැනක එයා නුවණින් හොඳට විමසනවා එකින් එක හරිද මේකේ කේස් ඒකේ තෝනම් කොටස වශයෙන් ඉස්සලා බලනවා කේස් ලොම් නිය දත් හම්මස්නාර මේවා එකින් එක එකින් එක කොටස වශයෙන් බලනකොට හොඳට තේරෙන මේ පේන දේ තියෙනවා නෙමෙයි තියෙන්නේ මෙහෙම ටිකක් නේ කියන එක තේරෙනවා. අපි පේන දේ කියලා අල්ලන්නේ කිව්වොත් අහුවෙන්නේ මෙහෙම දෙයක් නේ කියලා තේරෙන දවසක් තියෙනවා. තව ඒකත් උන්නම් බලන් දුන්නම් කලාප වශයෙන් බලන්න පුළුවන් කෙස් කියලා බලපු එකද රූප කලාප වශයෙන්. ලොම් කියලා බලපු එකද නිය කියලා බලපු එකද තව කලාප වශයෙන් බලන්න පුළුවන් අපිට. ඒ විදිහට එහෙම බලන්නේ කෙනෝ මේ රූපේ කඩ කඩා හරි කොටස් කර කර හරි බලන්නේ ඇයි අපිට යමක් පෙනෙනවා නම් යම් වර්ණ රූපයක් ලෝකයට ඇත්ත වෙලා තියෙනවා නම් මේ වර්ණ රූපය කියපේක සැබෑවටම තියෙන දෙයක් හෝ පවතින දෙයක් නෙමෙයි මෙහෙම පේන තැනක තියෙන්නේ මෙහෙම දෙයක් නොපෙනෙනවා නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒක දිත්තේ දිත්ත මත දැකීම දැකීමක් විතරම වෙන්න ඕනේ ආට මෙහි නිසා පේනවා පේන දේ තියෙනවා නෙමෙයි ඔන්න ඔය විදිහට ගත්තාම බැලුවහම මෙයා පේන දේ නේ දකින්න දේ දකින්නවා පේන දේ බලනවා නමුත් කොහෙවත් ඇලිලා එහෙම නැහැ කොහෙවත් දැකගෙන එහෙම නැහැ දැන් මේ තියෙන්නේ කියලා දැකගෙන හෝ මොකවත් අල්ලගෙන හෝ කන්න පුළුවන් හපන්න පුළුවන් විදිහට නෙමෙයි දැන් මේ තේන්නේ පේන එක විතරමයි කරන්න පුළුවන් පේන දේ කන්න බොන්න එහෙම පුළුවන්ද යා බැ ආය අනුභව කරන්න බැරි විදිහට මෙයා පංචකාමයේ ඒ කියන්නේ දකින්න දේ දැකීමක් විතරමයි තියෙන්නේ. ඒ විදිහට පරිහරණය කරනකොට මෙයා සිහි ඇතුවමයි පරිහරණය කරන්න වෙන්නේ. සිහි නැති වුණොත් මේ පේන්නේ තියෙන දේමයි කියලා තක් ගාලා අල්ලන මට්ටමටම දැක ගන්නවා අතුව ඒ තමයි පංචකාම නැමැති කොටුවේ මුසපත් වෙනවා දැක ගන්නවා. එහෙම කෙනා මොකද වෙන්නේ? මායයට අහු වෙනවා. එතකොට මායයට අහු නොවෙන්න නම් කරන්න ඕනේ මොකටද? සිහියතු මුසපත් නොවි දැස ගන්න නැතුව ඕකට කියනවා මේ විසංයුක්තෝ විඳිනවා කියලා. විසංයුක්තෝ කියන්නේ වෙන් වෙලා ඒ අරමුණෙන් වෙන් වෙලා විඳිනවා. අරමුණේ ඇලිලා නැතුව දැස ගන්න නැතුව විඳිනවා. යම් වේදනාවක් විඳිනේ නම් එයින් විසංයුක්තවම විඳිනවා. එතකොට මේ විදිහට මට ඕනේ යම් භාවනාවක් කරනවා නම් මේ සති නිමිත්තක හිත තබා ගන්න. හිත තබාගෙන මේ ආධ්‍යාත්මික ශරීරයට හිත නුවණින් අරගෙන යන්න. නුවණින් එකින් එක එකින් එක එකින් එක කුණප කොටස් ප්‍රකට කරගන්න. ප්‍රකට කරගෙන හොඳට අසුබෝසෙන් හෝ බලන්න. එහෙම නැත්නම් ධාතු වශයෙන් හෝ බලන්න. බලලා තීරණය කරන්නේ කොහොමද? එහෙනම් මේ පේන දේ පවතිනව නෙමෙයි නේද? මෙතන තියෙන්නේ මෙහෙම දෙයක් නේද? මේ පවතින දේ පේනව නෙමෙයි නේද? පුරාණ ආචාර්යවරු කියනලු යන් දිත්තං තන්නපත්ති යන් දිත්තං මතක. යමක් දකීද හේ නොදකී. යමක් නොදකී නම් හේ දකී කියලා ලෝකය යම් ආකාරයකට දකිනන් ආර්ය යම් ආකාරයකින් දකිනන් ලෝකය ඒ ආකාරයෙන් නොදකිනා මේක. ලෝකය දකින ආකාරය ආර්යයන් වහන්සේලා නොදකිනා මේක. තේරෙනවද නේද? මේ ලෝකය යම් ආකාරයකට දකිනවා නම් ආර්යයන් වහන්සේලා ඒ ආකාරයෙන් දකින්නේ නැහැ. ආර්යයන් වහන්සේලා දකින ආකාරය ලෝකයට පේන්නේ නැහැ. ඇහැ මායය, රූපය මායය, චක්කු විඤ්ඤාණය මායය, මායය ලෝකය. ලෝකයට දකින්න බැරි තැනකට යනවා. මාරුහු මාරු පිරිසට යන්න බැරි තැනකට යනවා. වැද්දට හෝ වැඩි පිරිසට අහුවෙන්නේ නැති තැනකට යන්න ඕනේ. මාරය වැද්දට හෝ වැඩි පිරිසට තනකොටුවයි තනකොටුව හාත්පස ටිකයි විතරයි පුළුවන් නේ. ඒ කියන්නේ මාරයට පුළුවන් මොකද්ද? ඇසත් රූපියත් හාත්පසත් පුළුවන්. ඒ මුල් කාරණාව කරගෙන පහළ වෙන වේදනා සංඥා සංකාර විඥාන කියන ඒ නාම ධර්ම ටිකයි. ඈ පංචකාම කොටුවයි ඒ ඇතුළු කරගෙන වටපිටාවයි විතරයි පුළුවන් යට යන්න. එයින් ඔබෙන් නුවණින් ගියොත් එයාට අහුවේ. බුදුරජාණන් වහන්සේ ඒකයි දේශනා කරන මහණෙනි මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඇස නෙමෙයි. මාර්ය මුලා කරා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන කෙනාට මාර්යව පේනවා. මාර්යයට යව පේන්නේ. ඒකෙන් කියන අර්ථයක් තියෙනවා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන කෙනාට ඇහැ පේනවා. මේ ඇහැ පරිහරණය කරන කෙනාට ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන කෙනාව පේන්නේ. මේ ඇහෙන් ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන කෙනාව බලන්න බෑ. ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන කෙනාට පුළුවන් මේ ඇහැ බලන්න. ලෝකයව බලන්න පුළුවන්. ලෝකයට බෑ මේ මාර්ගයේ ඉන්න කෙනාව දකින්න. තේරෙනේ. එතකොට දැන් මේ සතර සතිපට්ඨාන කායානුපස්සනාව පෙන්වෙයි රූපේ පිළිසෙන් දකින්න. මොන රූපේද? රූප රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප, ඇහ, කන, දිව, නාසය, ශරීරය කියලා මේ රූප 10ක් තියෙනවනේ. ආයතන වශයෙන් 10ක් තියෙනවා, ධාතු වශයෙන් 10ක් තියෙනවා. මේ රූපේ පිළිසෙන් දකින්න. ආයතන පිරිසිඳ දකින්න, ධාතු පිරිසිඳ දකින්න. ඔය ටික පිරිසිඳ දකින්න, ඔය ටික ඔහොම කරගෙන 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 යද්දී එයා රහතන් වහන්සේ පංචස්කන්ධය පරිහරණය කරනවා කියලා කියන්නේ වෙන මොකුත් හින්ද නෙමෙයි. මෙයා රූපය ගැන සම්පූර්ණ නුවණින් මාර්ගය කියන එක නුවණින් උපදවා ගන්නවා. හැම රූපයක්ම සතර මහා ධාතුයි කියන දැක්ම උපදවා ගන්නවා මෙයා. වර්ණ රූපයේ සිටින තැනත් මෙයා හොඳට ධාතු ප්‍රකට කළා. පටිආපෝ තේජෝ වායි. වර්ණ රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප, ආධ්‍යාත්මික බාහිර හැම රූපයකටම ඔබෙන් නුවණ අරගෙන 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 ගියාම එයා රූපේ උපද්දවා ගන්නවා. එයාගේ මට්ටමට විපාකය හදා ගන්නවා. ඒකයි ලෝකෝත්තරස්ස කම්මස්ස කතත්ත භාවිතත්ත. ලෝකෝත්තර කර්මය කළ බැවින් වැඩු බැවින් විපාක සිත් පහළ වෙනවා. ඒ විපාක සිත් වලට එයාට හැම රූපයක්ම පේන්නේ කොහොමද? සතර මහා ධාතු හැටියට. දැන් එයා රූපයක් ඇසුරු කරනවා හෝ තියනවා නෙමෙයි, රූපේ පේන්නේ හැම යාට. දැන් අපරියාපන්න භූමිය කියන්නේ වේදනා සංඥා සංකාර විඤ්ඤාණ යටි හිටලා තියෙන්නේ මේ වගේ දැනක. නමුත් රූපය හැම රූපයක්ම පේන්නේ කොහොමද? පටි ආපෝ තේජෝ වායි. මේ සතර මහා ධාතු කියන්නේ රූපස්කන්ධය කියන එක, රූපස්කන්ධය කියන එක අනාසවයි අනුපාදානයි. නේ අනාසෝයි අනුපාදානිය. අනිත් ඒ කියන්නේ රූප උපාදානස්කන්ධය තමයි සාසවයි උපාදානියයි. රූප උපාදානස්කන්ධය සාසවයි උපාදානියයි. රූපස්කන්ධය අනාසවයි අනුපාදානියයි. රූපස්කන්ධයේ පැනවීමට හේතු ටික මොකද්ද? සතර මහා ධාතු. රූපස්කන්ධේ පනවන්න පුළුවන් සතර මහා ධාතු කියන තරකින් විතරයි. ඒක ගෝචර වෙන්නේ අර වගේ දර්ශනයකට විතරයි. ඒ ටික මම මේ අනුවස්ති ටික මතක් කළේ මෙතෙන්දි භාවනා කරනකොට හොඳට මතක තබා ගන්න සතර සතිපට්ඨාන කායානුපස්සනාවෙන් ඉඳලා වඩන්න කායානුපස්සනාවේ ආධ්‍යාත්මික වේවා බාහිර වේවා යම් උපාදින්නක රූපයක් කර්මයෙන් හටගත්තු රූපයක් තියෙනවා නම් ඕනම කෙනෙකුට පහසුයි ධාතු වශයෙන් බලන්නේ නෙමෙයි අසුබ වශයෙන් බලන එක. හරිද? මොකද කේතු ලොම් නියදත් අරර අසුබ පටිවල එහෙම කපන හැටි තියෙනවා නම් කැලි සීකර ගන්න වේදී මේ තේන්දි වඩා වැදගත් වෙන්නේ මේ බලන එක නෙමෙයි මෙහෙම බලන්නේ ඇයි කියන කාරණාවට අපිට යම් වර්ණ රූපයක් තියෙනවා නම් පෙනෙනවා නම් මේ පේන රූපය මේ වර්ණ සටහන පවතින දේ නෙමෙයි නේද කියලා ඔප්පු කරගන්න මේ. තේරුණා නේද? පෙනෙන දේ තියෙන දේ කියලා දැන් අපි රැවටෙන්නේ. පෙනෙන දේ තියෙන දේ නෙමෙයි තියෙන්නේ මෙහෙම දෙයක්. කියන නුවණෙන්දයි බලන්නේ. මොකද අපි මෙහෙම පේන දේ අල්ලන්න කියලා ඇල්ලුවොත් අන්තිමට අපිට නුවණට හසු වෙන්නේ කොහොමද කොටස් 32 යල්ලි. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ කය අල්ලන්න තියා අයින් ස්පර්ශ කරන්නවත් සුදුසු නැහැ. කින තැනකට පෙන්වන්නේ අර පැරිත් මහ රහතන් වහන්සේ දේශනා කරන්නේ හොඳට නාලා පිරිසුදු වෙච්ච තරණයෙකුගේ හව තරණයෙකුගේ කරේ ගැරඬි කුණක් හරි බලු කුණක් හරි එල්ලුවාම ඒ වගේ මේ කය කෙරේ පිළිකුල් කරනවා කියලා. මොකද මේ පේන දේ මේ අසුබ ස්වභාවය වැහිලා තියෙන පේන දේ. ඒ නිසායි තණ්හාව ඇති වෙන්නේ. පේන දේත ඔබේ නුවණින් අරගෙන යනකොට අසුබයත් වැඩෙනවා. ඒකෙන් වෙන දේ තමයි මේ පේන දේ තියෙන දේ නෙමෙයි කියන මට්ටමට යනවා. මෙහෙම බලාගෙන 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 යනකොට හැම රූපයක් ගැනම ওই ටිකට කියන්නේ දැන් විදර්ශනා ඥානය කියලා ලැබෙන්නේ මේ ටික මේ මොකද රූපය මුල් කරගෙන. මේ ටිකේ විපාක හැටියට යම් දවසක් එනවා එයාට හැම රූපයක්ම සතර මහා ධාතුයි ඒ නිසා පහළ වෙන ඔක්කොම නාම ධර්මයි නේද කියලා අපි වෙනද කතා කළ දර්ශනය ඉබේම උපදින දවසක් එනවා. මෙහෙම කරගෙන ගියාම කිසිම විහෙසකින් අභාගෝකින් තොරව ලෝකෝත්තර මාර්ගය කියනක උපදිනවා. සතර සතිපට්ඨාන තියෙන ඥායස අධිපමයි මාර්ගඵල ලබන්න. මෙහෙම කරගෙන යනකොට මාර්ගය කියන එක ඉබේමයි උපදින්නේ. ওই විදිහට රූපයේ සමස්තයක් වශයෙන්ම බලාගෙන 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 යනකොට හැම රූපයකම ඇත්ත මෙහෙමනම් මේ තේන දේවල් ඔක්කොම මනස පිළිබඳ වූවක් හිතපලින් පිළිබඳ වූවක් කියලා තේරෙනවා. අන්න එදාට නාම ධර්ම ප්‍රකටයි. දැන් කාම භූමියේදී රූපයයි නාමයයි දෙකම එකට වෙලා රූපෙමයි තේන්නේ. එදාට නාම ධර්ම ප්‍රකටයි. ලෝකයේ යම්ම රූපයක් කියලා කතා කරන්නේ ඒ රූපය ඔක්කොම තමා තුලයි කියලා තේරෙනවා. හරිද? පවතින රූපයක් තියෙනවා රූපේ යතහ භූත ස්වභාවය සතර මහා ධාතුයි කියලා තේරෙනවා. ලෝකයේ යම් රූපයකට රූපයක් කියනනම් ඒ රූපයේ තමන්ගේ මනස තුලයි කියලා පේනවා. ඒ ගැන අද හිතනකොට මේ ලෝකෝත්තර මාර්ගයේ කළාම වැඩුවාම ලැබෙන විපාක. එදාට තමයි ලෝකෙන් එතර වෙන්නේ. ඒ ස්වභාවය ඉබේමයි ඕගොල්ලෝ මේ දැන් රූපයේ පිරිසිඳ දකින්නේ. රූපයේ පිරිසිඳ දකිනකොට කරන්න හැම වෙලාවෙම කෙනෙකුට භාවනා කරනකොට කරන හැටි කියලා දෙනකොට ওই විදිහට කියලා දෙන්න රූපයේ පිරිසිඳ දකින්න හැටියට. රූපයේ පිරිසිඳ දකින්න කියනකොට ඉන්න තැනින් පනවන්න මොකද්ද? කාමයේ ඉන්න කෙනා ඇහැ නම් වර්ණ රූපේ මුල් කාරණාව කරගෙන, ශබ්ද රූපේ මුල් කාරණාව කරගෙන, ගන්ධ රූපේ මුල් කාරණාව කරගෙන, රස රූපේ මුල් කාරණාව කරගෙන, ස්පර්ශ රූපේ මුල් කාරණාව කරගෙන ඉන්නේ. මේ ඇසුරු කරන රූපය පවතින දේ නෙමෙයි. පවතින දේ ඇසුරු කරන දේ නෙමෙයි කියන නුවණ එන්න. දකින දේ දැකීමක් විතරමයි. දිත්තේ දිත්තමත්තා. දිත්තේ දිත්තමත්තා කියනකොට දකින දේ තියනවා වෙන්නේ නැහැ කිසිම වෙලාවක. දකින දේ තියනවා වුණොත් දැකීම දැකීමක් විතරක් වෙනවද? බෑ. ඒ තියනවා නම් ආපහු අවිල්ල බලන්නත් පුළුවන්. පේන දේ තියන දේ වුණොත් ඇඟේ හැපුණොත් තියෙන දේ නෙහැපුණේ. ඒ කියන්නේ පේන දේ හැපුණේ කියන දෙන්ට එනවා. එතකොට වර්ණ රූපය ඇඟෙත් හැපෙනවා වෙනවා. එතකොට ගඳ සුවඳක් ආවොත් පේන දේ තියෙන දේ වුණොත් තියෙන දේ ඉන්න ගඳ සුවඳ එන්නේ වර්ණ රූපෙන් ගඳ සුවඳක් එනවා වෙනවා. එහෙම නැහැ. හැම වෙලාවෙම මේ තියෙන දේ නිසා පෙවුනට පේන දේ තියෙනව නෙමෙයි කියන එක දකින විදිහට මම බලන්න ඔය සඳහාමයි සතිපට්ඨානේ වඩන්නේ. මේ අර්ථය බලන්දයි මේ අර්ථය දැනගන්න සතර සතිපට්ඨානේ කියන එක වඩන්නේ කියන එක දන්නේ නැතුව මේ පේන එක ඇතුළේ කොච්චර කුණප කොටස් වෙන්වෙන් කර කර බැලුවත් කවදාවත් මාර්ගේ උපදින්නේ නැහැ. ඇයි? මාර්ගේ උපදින්නේ නුවණට මෙහෙම බලන්නේ ඇයි මේ සදහයි කියන නුවණයි අවශ්‍ය මෙතනදී. තේරණේ ලෝකෝත්තර මාර්ගේ උපදින විදිහටයි සතර සතිපට්ඨාන වඩන්න ඕන. සතර සතිපට්ඨානේ තියෙනවා රූපවචර භක්ම ලෝකෙ උපදින විදිහට සතර සතිපට්ඨානේ වැඩි හැටි. අරූපී වෙන විදිහට සතර සතිපට්ඨානේ වැඩි හැටි. එතකොට කාම භූමියේ යහපත වෙන විදිහට සතර සතිපට්ඨානේ වැඩි හැටි. පංචිල් අටසිල් දසසිල් රැකෙන සතර සතිපට්ඨානේ වඩනවා කියන බුදුදහම. ඊට පස්සේ ලෝකෝත්තර මාර්ග උපදින විදිහට සතර සතිපට්ඨානේ වැඩි හැටි. ඒ නිසායි සතර සතිපට්ඨානේ ලෞකික වශයෙන් ලෝකෝත්තර වශයෙන් දෙයක් කරන්න තියෙනවා. එතකොට ලෝකෝත්තර සතර සතිපට්ඨානේ වඩනවා කියලා කියන්නේ මේ සතර සතිපට්ඨානේ වැඩිම නිසාම ලෝකෝත්තර මාර්ගය උපදිනවා. ලෝකෝත්තරයි කියලා කියන්නේ ලෝකෙන් විතරයි. ලෝකයා කියලා යමක් ලෝකෙ දකිනම් ඒ හැම දෙයින්ම එකර වෙලා තමන්ට තමන්ගේ මනස හම්බ වෙන තැනකට එනකම් මනස එනවා. මෙන්න මේ ටික තමයි මතක් කරන්න ඕනේ. මේ කෙදි හොඳට මතක තබා ගන්න වැද්දෙක් මල පුඩුවක් ඒ කියන්නේ උගුලක් අටෝලා තන වපුරලා තියෙනවා කියලා හොඳට මතක තබා ගන්න. මේකට තන ඛණ්ඩ ගියොත් මල කුඩිය බැඳෙන විදිහටයි මේක තියෙන්නේ. එතකොට තොණ්ඩුවට අහු නොවි තන කාලා එන්න පුළුවන් නම් කෙනෙකුට මේ එයා විතරයි මාරයට අහු වෙන්නේ නැත්තේ. සිහි ඇතුව නුවණ ඇති විදිහට විතරක්ම තන කොටුවට ගියන කෙනෙකුට විතරයි මේ තොණ්ඩුවේ බැඳෙන්නේ නැතුව තනත් කාලා එන්න පුළුවන්. සිහි නැතුව නුවණ නැතුව යන හැම මොහොතකම හැම වෙලාවකම තන කුඩිය බැඳිලා ඇත. හරිද? ආනන්ද හඳුරු දේශනා කරන්නේ මොව වැද්දා තන පුඩු ඒ කියන්නේ මල පුඩු එලා තිබුණා. මොවා තන කොටුවට ගිහිල්ලා වැද්දා අදාද අඳද්දී මල පුඩු නොමැදි තනත් කාලා දැන්න කියලා කියන්නේ. ඒ වගේ පංචකාමයේ දකින්ද පැත්තකින් වැද්දෙක් ඉන්නවා හොඳට මද්ද ගහලා හොඳ හේනක් වවලා මොනවද තොඳු මොනවද මල පුඩු අටවලා තියෙනවා. හරියට මිනි කතුරට අර ගහලා මිනිහා එනකම් තියලා තියෙනවා වගේ තමයි මේ දැන්. හොඳට සුවඳේම පුල් කැල්ලක් වගේ එකක් හොඳට පුච්චලක් තියෙන සුවඳෙන්ද කරෝල එහෙම පුච්චලක් තියන්නේ සුවඳෙන්ද වැඩිපුර. හරි. ඒ කියන්නේ අද්දලා ගන්න හදන්නේ නිකන් එහෙම නෙමෙයි. ඔබ තිබ්බ ගමන් ගැස්සෙන විදිහට තියෙනවා. මේ දකින්න මේ වර්ණ රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ඔක්කොම. ඉතින් විඳින්න පුළුවන් ප්‍රශ්නයක් නෑ. හැබැයි අනිවාර්යෙන්ම මැරෙනවාමයි. කෑවොත් මැරෙනවාමයි. අය නොමැරි නම් ඉන්නේ නෑ. මේ තන කොටුවේ සිහි නැතුව එක පොල් කෑල්ලේ ඔක්කොම නෑ එක කොනක් හන්ඩ යන්නකො. ඒත් අර මේ කඩට අහු වෙනවාමයි. ගොඩක් ඕනේ නෑ. කේතයක් හරි කෑවොත් අනිවාර්යෙන් මැරෙනවාමයි. ආයේක දෙකක් නෑමයි සිහි නැතුව සිහි නැතුව මේ සිහිය නැතුව මුලාසයිතෝ කණ්ඩ ගියොත් බේරෙන්න බෑමයි. ඒ හින්දා බේරෙන්න තියෙන එකම ක්‍රමය තමයි සතර සතිපට්ඨාන. හුද්දට සිහි ඇතුව නුවණ ඇතුව තනකොටු වදින් නැතුව අර නලපාන ජාතකයේ වතුරට බහින් නැතුව එළියෙන් වතුර ඇදලත් බොනවා වතුරත් දිව්ව යකාට අහු වෙන්නේ නැතුව ඒ වගේ කෙරුවොත් මෙසක පොකුණට බැහැලා හැම වතුර බොන්න ගියා නම් කෙනෙම රක්තයට අහු වෙනවා ආයෙ වේරෙන්නේ නැහැ වගේ පංචකාමයෙන් එමුතු කොටුවට බැහැගෙන ඛණ්ඩ ගියොත් නම් ඉතින් කවදාවත්ම වේරෙන්නේ නැහැ වේරෙන්න ක්‍රමයක් නැහැ. ඉතින් ඔන්න ඔය විදිහට ජීවත් වෙන්න හුරු වෙන්න ඕක තමයි භාවනා කරනවා කියලා කියන්නේ. මම මේක කියියේ මේ අර්ථයෙන් මගිට ඉරණ දෙක හාමුදුරුවෝ දෙන්න කිව්වේ දැන් සමාහිත හඳුන්න පුළුවන් මේක තව ටිකක් සියුම් කරලා එතකොට කියලා ඔය කමටහන දෙන්න. එතකොට දැන් මේ ඇත්තට භවනා කරනවා කියලා මොකක් හරි කරන්න ඕන එක තේරෙනවනේ. ඊට පස්සේ සීලයක පිළිපඳ ඒකෙන් කය වචෙන් දෙක සංවර වෙනවා. කෙනෙකුට පුළුවන් ආනාපාන සතිය වගේ කමතහනකින් තව විතර්ක සංසිඳලා මේකට උපකාර කරන්න. එහෙම නැතිනම් කෙනෙකුට මේ කමතහනම පුන පුනා වඩන්න පුළුවන්. මේකටම ඇත්ත දකින්න හිත සමාධි වෙනවා, රූප භවත්තානියත් වෙනවා, හිත සමාධි වෙනවා. මේ ටික කරනකොට මෙහෙම කරනකොට අනුභව කිරිය අනුභව සික්කා අනුභවට පදාර. අනුපූර්ව ක්‍රියාව, අනුපූර්ව ශික්ෂාවක් කියන්නේ අනුපූර්ව ප්‍රතිපදාවක් කියන්නේ කරගෙන කරගෙන යනකොට වෙනද තියෙන සිටින් කියින් සිටින් ටික 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 අඩු වෙනවා. ඒ ලෝකයේ ඇත්තම වෙන්නේ නැහැ. ලෝකයේ තමම්ම වෙන්නේ නැහැ. අසුරු කළත් ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික වෙන්නේලා යම් දවසක් තියෙනවා සම්පූර්ණම කාමෙන් වෙන්නේ නැ දවසක්ම. දොයට මතක තබා ගන්න ඕනේ වාසස්ථානය නම් කරගත්තු තනකොටුව මායයට අහු වෙනවමයි. ඒ හින්දා තනකොටුව වාසස්ථානය කරගන්න එපා. හැම වෙලාවෙම ජීවත් වෙන්න තැනක් හදාගන්න. ඒකයි දැන් තනකොටුවට හඳ එන්නේ මායයට අහු මායයට හෝ මාර පිටසට අහු නොවන තැනක ඉඳලා පංචකාමයෙන් නැමැති තනකොටුව කණ්ඩෙන්න ඕනේ. මෙහෙම කරගෙන කරගෙන ගිහිල්ලා තනකොටුවට අහු වෙන්නේ නැතිව ඉතල ඈතට වාසස්ථානේ කඩා ගන්න. මේ සතර රතිපත්තානේ කරන්නේ තනකොටුවට කණ්ඩෙනව නෙමෙයි තව. වාසස්ථානයක් හදනවා. හරිද? සතර සතිපත්තානේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන්ගේ මෙහෙම බලලා 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 හදා ගන්නවා. මොකද්ද? මේ ධර්මයන්ට අයිති නැති තැනක්. සතර සතිපට්ඨානේ වඩලා හදා ගන්නවා මේ තේන වර්ණ ගන්ධ රස රූප වලට අයිති නොවන යථාර්ථය. එතන ඉඳලා මේ අත්දැක ගන්න. එහෙනම් සතර කරමු.